ආයුබෝවන්. සුබ දවසක් දුවේ පුතේ. අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විෂයමාලාවට අදාළ කෘෂි හා ආහාර තාක්ෂණ විෂය පිළිබඳව. මම හිතනවා සුපුරුදු පරිදි දුවල පුතාලා 10 ශ්‍රේණිය කෘෂි හා ආහාර තාක්ෂණයේ පෙළ පොතත් කුඩා සටහන් පොතක් හා පෑනක් ඔබ ළඟට ගෙන ඇති කියා. පාඩම ආරම්භ කිරීමට කලින් ඔබ හැමදෙනාම අසා ඇති ගීතයක කොටසකට සවන් දෙමු. ඔබ මෙම ගීත කොටස රසවිඳින අතරතුර එහි අර්ථය පිළිබඳව අවධානය යොමු කරමින් ගීතයට සවන් දෙන්න. හොඳයි, මේ ගීතයේ එක් කුඩා දරුවෙකු සීයාගෙන් විමසනවා, මුත්තේ ඔබ මොකද කරන්නේ, ඇයි ඔබ බිම හාරන්නේ කියලා. ඉතින් දරුවනේ ඒ ප්‍රශ්නෙට පිළිතුරක් විදිහට සීයා කියනවා, ළමයෝ ඔබට පේන්නේ නැහැ කියලා නම් මම හිතන්නේ නැහැ, අඹ ඇටයක් හිටවන්න තමයි මම මේ බිම හාරන්නේ කියලා. මෙහි බිම හාරනවා කියන්නේ අඹ ඇටයක් සිටවන්න වලක් හාරනවා කියන එකනේ. ඒ කියන්නේ අඹ ඇටේ සිටුවීමට සුදුසු විදිහට බිම සකස් කරන බව. මෙය අපි සිටවන ඕනෑම පැලයකට, බීජයකට හෝ වෙනත් ඕනෑම වර්ධක කොටසකට පොදුයි. හොඳයි දරුවනි, අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 5 වන පාඩම බිම් සැකසීම පිළිබඳව. අපි පළමුවෙන්ම බලමු ඇයි අපි බිම් සකස් කරන්නේ කියලා. අපි බිමක් හදන්නේ අපි සිටුවන බීජය හෝ පැලය හොඳින් වර්ධනය වීමට සුදුසු ලෙස පස සකස් කිරීමට. උදාහරණයක් විදිහට අපි හිතමු කැරට් වගේ භෝගයක් වගා කරනකොට කැරට් තලය හොඳින් වර්ධනය වීමට නම් ඉතා සියුම්ම සැකසූ පසක් අවශ්‍ය වෙනවා. එසේනම් බිම් සැකසීම කියන්නේ සිටුවන ලද බීජයක් හෝ පැලයක් මනාව පසේ සංස්ථාපනය වීමටත්, ඉන්පසු හොඳින් වර්ධනය වීමටත් සුදුසු පාංශු පරිසරයක් ගොඩනැගීම සඳහා පස භෞතිකව සකස් කිරීමයි. හොඳයි දුවේ පුතේ, මීළඟට අපි බලමු බිම් සැකසීමේ අරමුණු මොනවද කියලා. බිම් සැකසීමේදී අපි සාධන පාත්‍ය අතර කානු තිබෙනවා ඔබ දැකලා ඇති. කානු සකස් කරන්නේ ජල වහනේ දියුණු කිරීමට. ඒ සමගම පාංශු වාතනය හොඳින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පසේ භෞතික තත්ත්වය දියුණු කිරීමක් සිදු වෙනවා. දෙවන අරමුණ තමයි භෝගවල මූල පද්ධතිය හොඳින් පැතිරී වැඩිමට නම් බුරුල් පසක් අවශ්‍ය වෙනවා. ශාකයක මූල පද්ධතිය හොඳින් පැතිරී වැඩුණොත් තමයි ශාකයට හොඳින් පෝෂක හා ජලය උරා ගැනීමට හැකි වෙන්නේ. එසේම සෑම භෝගයකටම අපි එකම ආකාරයට බිම් සකසනවද? නැහැ නේද? උදාහරණයක් ලෙස බටු කැරට් වැනි එළවලු වර්ග වගා කිරීමේදී පාත්‍ති සකස් කරනවා. නමුත් පොල් වගේ භෝගයක් සැලකුවොත් ඒවා සංස්ථාපනයට වලවල් සකස් කළ යුතු වෙනවා. එහෙනම් භෝග වගාවේදී බිම් සැකසීමේ තවත් අරමුණක් තමයි ඒ භෝගයට උචිත පරිදි භූමිය සකස් කිරීම. තවන් පාත්‍යයක් සක්සන අවස්ථාවකදී පස් කැට හොඳින් පොඩි කර ඉතා සියුම්ම පස සකස් කළ යුතු වෙනවා. මෙහිදී අපි පාත්‍ය සකසන අවස්ථාවේ බිමේ ඇති ගල් මුල් ආදිය පසින් ඉවත් කරනවා. එහෙනම් බිම් සැකසීමේ තවත් අරමුණක් තමයි පසේ ඇති ගල් මුල් ආදී කොටස් පසෙන් ඉවත් කිරීම. ඒ වගේම තමයි භෝග සිටුවීමට පෙර හා පසු අපි භෝග වලට පොහොර යොදනවා. මෙම පොහොර වල ඇති පෝෂක හොඳින් ශාකයේ මුල් පද්ධතිය මගින් උරා ගැනීමට නම් යොදනු ලබන පොහොර හොඳින් පස සමග මිශ්‍ර විය යුතු වෙනවා. එහෙනම් පසට පොහොර මිශ්‍ර කිරීම බිම් සැකසීමේ තවත් අරමුණක් වෙනවා. ඔබ දන්නවද දුවේ පුතේ, පලිබෝධ කියන්නේ මොනවද කියලා? පලිබෝධ කියන්නේ මිනිසාට හෝ මිනිසා විසින් වගා කරනු ලබන භෝගවලට හෝ සතුන්ට හෝ පරිහරණය කරන ද්‍රව්‍යවලට හානි පමුණුවන ජීවියෙ. එසේනම් බිම් සැකසීමේ තවත් අරමුණක් තමයි පලිබෝධ පාලනය කිරීම. දැන් අපි සාකච්ඡා කරමු බිම් සැකසීමේදී පලිබෝධ පාලනයක් සිදු වෙන්නේ කුමන ආකාරයටද කියලා. බිම් සැකසීමේදී බිම මතුපිට ඇති වල් පැලෑටි ඉවත් කිරීමක් කරනවා. එසේම පොළොව බිඳින විට පස මතුපිට තිබූ වල් පැලෑටි පසට යට වී විනාශ වීමක් සිදු වෙනවා. එසේම පස පෙරලීමේදී පසේ සිටින පලිබෝධ සතුන් හිරු එළියට නිරාවරණය වීමෙන් සහ පක්ෂීන්ට ගොදුරු වීමෙන් විනාශ වීමක් සිදු වෙනවා. හොඳයි දරුවනි, අපි මෙතෙක් සාකච්ඡා කළ බිම් සැකසීමේ අරමුණු කෙටියෙන් මා නැවත මතක් කරන්නම්. ඔබ ඒවා මතකයට නගා ගන්න උත්සාහ කරන්න. එම අරමුණු නම් පසේ භෞතික තත්ත්වය දියුණු කිරීම, භෝගයේ මූල පද්ධතිය පැතිරීමට පහසු වෙන පරිදි පස බුරුල් කිරීම, භෝගයට උචිත පරිදි භූමිය සකස් කිරීම, ගල් මුල් ආදිය පසෙන් ඉවත් කිරීම, පසට පොහොර මිශ්‍ර කිරීම හා පලිබෝධ පාලනය කිරීම. හොඳයි දුවේ පුතේ, මීළඟට අපි බලමු බිම් සැකසීමේ පියවර මොනවද කියලා. බිම් සැකසීමේ පියවර දෙකක් තිබෙනවා. ඒවා තමයි මූලික බිම් සැකසීම සහ අතුරුයත් ගෑම. මීළඟට අපි මේ බිම් සැකසීමේ පියවර දෙක පිළිබඳ වෙන වෙනම සාකච්ඡා කරමු. මූලික බිම් සැකසීම කියන්නේ දුවේ පුතේ, යම්කිසි භෝගයක් භූමියේ සංස්ථාපනය කිරීමට පෙර පස හා සම්බන්ධව සිදු කරන සියලුම ක්‍රියාකාරකම්. ඒ කියන්නේ භෝගයක් වගා බිමේ සිටුවීමට පෙර සිදු කරන බිම් සැකසීම. මූලික බිම් සැකසීම ප්‍රධාන පියවර දෙකකින් සිදු කරනවා. පළවෙන්න තමයි ප්‍රාථමික බිම් සැකසීම. දෙවෙන්න ද්විතීක බිම් සැකසීම. මූලික බිම් සැකසීමේ ප්‍රථම අදියර වන ප්‍රාථමික බිම් සැකසීමේදී අපි පස් පිදලි කැපීම හා පෙරලීම සිදු කරනවා. මෙහිදී පස මතු පිට ඇති වල් පැලෑටි හා කාබනික ද්‍රව්‍ය පසට යටවීම සිදු වෙනවා. මෙම ප්‍රාථමික බිම් සැකසීම සඳහා උදළු හා නගුල් වර්ග භාවිතා කරනවා. මූලික බිම් සැකසීමේ දෙවන පියවර තමයි ද්විතීක බිම් සැකසීම. ද්විතීක බිම් සැකසීමේදී ප්‍රාථමික බිම් සැකසීමේදී පෙරලූ පසෙහි කැට පොඩි කර අවශ්‍ය පරිදි පාත්‍ය සැකසීම සිදු කරනවා. මූලික බිම් සැකසීම පිළිබඳ සාකච්ඡා කළ කරුණු මම නැවත මතක් කරන්නම්. දරුවෝ හොඳින් සවන් දෙන්න. බිම් සැකසීමේ ප්‍රධාන පියවර දෙකයි මූලික බිම් සැකසීම හා අතුරුයත් ගෑම. මූලික බිම් සැකසීමේ පියවර දෙකයි ප්‍රාථමික බිම් සැකසීම හා ද්විතීක බිම් සැකසීම. මූලික බිම් සැකසීමේදී පස පෙරලීම සිදු කරනවා. නමුත් ද්විතීක බිම් සැකසීමේදී පෙරලූ පසේ කැට පොඩි කර පාත්‍ති සැකසීම සිදු කරනවා. හොඳයි දරුවනි, අපි මීළඟට සාකච්ඡා කරමු භෝග වගාවේදී සකසනු ලබන පාත්‍ති වර්ග මොනවද කියලා. ප්‍රධාන වශයෙන් පාත්‍ති වර්ග හතරක් තිබෙනවා. ඒවා තමයි උස් පාත්‍ති, ගිල්ලූ පාත්‍ති, වැටි හා කාණු සහ තනි වගා වලවල්. මම නැවතත් එම පාත්‍ති වර්ග හතර සඳහන් කරන්නම්. උස් පාත්‍ති, ගිල්ලූ පාත්‍ති, වැටි හා කාණු සහ තනි වගා වලවල්. උස්සූ පාති සැකසීමේදී බිමේ වල් පැලෑටි ඉවත් කර පස පෙරලා පස්කැට පොඩි කර පාත්තිය සකස් කරගත යුතුය. උස් වූ පාත්තියක පළල මීටර් 1ක් විය යුතු අතර පාත්තියේ දිග මීටර් 3ක් පමණ වීම සුදුසුයි. උස් වූ පාත්තියක් පිහිටි බිමෙහි මට්ටමට වඩා සෙන්ටිමීටර් 15ක් උසට සකස් කළ යුතුය. පාත්ති දෙකක් අතර පරතරය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30ක් පමණ තැබීම උචිතයි. මෙම පාත්ති දෙකක් අතර පරතරය නැත්තම් තබන හිඩැස තමයි අපි කානුවක් කියලා හඳුන්වන්නේ. මීළඟට අපි බලමු ගිල්ලූ පාත්තියක් සකස් කරන ආකාරය. මෙහිදීත් උස් වූ පාත්ති ආකාරයටම වල් පැල ඉවත් කර බිම සකස් කළ යුතුයි. ගිල්ලූ පාත්තියක පළල මීටර් 1ක් විය යුතු අතර පාත්තියට සුදුසු දිග මීටර් 3ක්. නමුත් පාත්තියේ දිග අපට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකි. ගිල්ලූ පාත්තියක පස් පිහිටි පොළවේ සිට සෙන්ටිමීටර් 15ක් ගැඹුරට ඉවත් කරන්න ඕනේ. පසුව පාත්තියේ පතුල සහ පැටි ආවරණය වනසේ සිදුරු කීපයක් සහිත පොලිතිනයක් අතුරාගත යුතු වෙනවා. පොලිතිනේ මතට සෙන්ටිමීටර් 10ක් උසට පොලිතීනේ මතට සෙන්ටිමීටර් 10ක් උසට මතුපිට පස් පුරවා ඒ මත සෙන්ටිමීටර් 5ක් උසට තවාන් මිශ්‍රණය හෝ කොම්පෝස්ට් පොහොර අතුරා ගන්න පුළුවන්. ගිල්ලූ පාත්ති වඩාත් සුදුසු වන්නේ ජලය නොරැඳෙන පසකට. එසේ නොමැතිනම් ජලය හිඟ කාලවලදී භෝග වගා කිරීමට ගිල්ලූ පාත්ති සාදා ගන්න පුළුවන්. මිසේ සකස් කළ පාත්තිවල භෝගයට උචිත පරතරයකින් යුතුව පැල හෝ බීජ සිටුවිය යුතුය. රාබු, කැරට් වැනි භෝග සිටුවීමට උස්පාත්ති සුදුසු වෙනවා. නමුත් කංකුන් වැනි පලාවර්ග සිටුවීමට ගිල්ලූ පාත්ති යොදාගත හැකි. දුවේ පුතේ, අපි මීළඟට බලමු වැටිහා කානු සකස් කරන ආකාරය පිළිබඳව. බතල, රටකජු වැනි පසෙන් උදුරා අස්සනු නෙලා ගන්නා භෝග සඳහා හෝ අන්නාසි වැනි කුඩා මූල පද්ධති සහිත භෝග සිටුවීමේදී වැටිහා කානු සාදනු ලබනවා. වැටිහා කානු සකස් කළාට පසු අපට ඒවා පෙනෙන්නේ සිග්සැග් හැඩයට. වැටිහා කානු වල පසෙන් උසට එසවෙන කොටසට අපි කියනවා වැටියක් කියලා. මෙම වැටියේ උස හා වැටි දෙකක් අතර පරතරය වගා කරන භෝගය අනුව වෙනස් වෙනවා. වැටිවල භෝග වගා කිරීම සිදු කරනවා. වැටි දෙකක් අතර පවතින කානු හෙවත් ඇලි ජල සම්පාදනය සඳහා යොදා ගන්නවා. ඇලි වැටි සැකසීමට උදැල්ල යොදාගත හැකි අතර මහා පරිමාණ බිම් සැකසීම් වලදී රිජරය නැමැති උපකරණය යොදාගත හැකි. මෙම උපකරණවල රූප සටහන් ඔබේ පෙළ පොතේ පස්වන පාඩමේ ඇතුළත් වී ඇති අතර ඔබ මෙම පාඩම පාඩම් කරන විට අදාළ අවස්ථාවලදී රූප සටහන්ද නිරීක්ෂණය කරමින් පාඩම් කිරීම අපොස සාමාන්‍ය පෙළ විභාගයට වඩාත් ප්‍රයෝජනවත් වේවි. පෙළ අතර පරතරය වැඩි පරතරයක් අවශ්‍ය වන භෝග මොනවද? හොඳයි, දුවල පුතාලා දන්නවද පැල අතර වැඩි පරතරයක් අවශ්‍ය වන පොල්, කෙසෙල් වැනි භෝග සිටුවීමට සුදුසු වන්නේ තනි වගාවලවල්. වගාවලක ප්‍රමාණය වගා කරනු ලබන භෝගය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට පොල් වගා කිරීමට සකස් කරන වලක දිග පළල උස සෙන්ටිමීටර් 90ක් පමණ විය යුතුයි. නමුත් බණ්ඩක්ක වැනි භෝගයක් සඳහා සාදන වලක දිග පළල උස සෙන්ටිමීටර් 30ක් පමණ වෙනවා. භෝග සිටුවීමට වලවල් කැපීමේදී මතුපිට පස් එක පැත්තකටත් යටිපස් අනෙත් පැත්තටත් දැමිය යුතුය. ඒ කියන්නේ මතුපිට පස හා යටිපස් මිශ්‍ර නොවනසේ වල දෙපැත්තේ ගොඩ කළ යුතුය. දින කිහිපයකට පසුව මතුපිට පස් සමග කාබනික පොහොර එකට එක අනුපාතයට මිශ්‍ර කළ පොළව මට්ටමට වඩා ස්වල්පයක් ඉහළින් සිටිනසේ වල පුරවන්න ඕනි. ඒකට හේතුව තමයි පොළොව මට්ටමට පස් පිරෙව්වොත් දින කිහිපයක් යන විට පස් පොළොව මට්ටමට වඩා පහළ මට්ටමකට බහිනවා. එවිට කුඩා නෙරීමක් ඇති වෙනවා. මෙයට ජලය එක් රැස් වෙන්න පුළුවන්. ඒ නිසා පොළොව මට්ටමට වඩා ස්වල්පයක් ඉහළින් සිටිනසේ පස් පිර වූ විට ඒකට හේතුව තමයි පොළොව මට්ටමට පස් පිරෙව්වොත් දින කිහිපයක් යන විට පස් පොළොව මට්ටමට වඩා පහළ මට්ටමකට බහිනවා. එවිට කුඩා නෙරීමක් ඇති වෙනවා. මෙයට ජලය එක් රැස් වෙන්න පුළුවන්. ඒ නිසා පොළොව මට්ටමට වඩා ස්වල්පයක් ඉහළින් සිටිනසේ පස් පිර වූ විට ටික දිනකින් පස් මිශ්‍රණය පොළොව මතුපිට මට්ටමට පහත් වෙනවා. ඉන්පසුව අපිට සකස් කරගත් වලේ භෝගය සංස්ථාපනය කරන්න පුළුවන්. භෝග සංස්ථාපනය කරනවා කියන්නේ භෝග සිටුවන්න පුළුවන් කියන එකයි. ඔන්න දරුවනි, භෝගය සංස්ථාපනය කරන තෙක් සිදු කරන බිම්සැකසීම් ගැන මේ වන තෙක් අපි කතා කළා. දැන් අපි කතා කරමු භෝගය ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කිරීමෙන් පසු පස සම්බන්ධව කරන ක්‍රියාකාරකම් පිළිබඳව. භෝගය සංස්ථාපනය නැත්නම් සිටුවීමෙන් පසු පස සම්බන්ධව කරන ක්‍රියාකාරකම් අපි හඳුන්වනවා අතුරු යත් ගෑම ලෙස. ඒ කියන්නේ භෝග සංස්ථාපනයෙන් පසු ශේෂ්ත්‍රයේ සිදු කරන වල් මර්ධනය, පැල අවට පස බුරුල් කිරීම, පසට පොහොර මිශ්‍ර කිරීම, පැල මුලට පස් එකතු කිරීම, කානුවල පිරී ඇති පස් ඉවත් කිරීම ආදිය සලකන්නේ අතුරු යත් ගෑම ලෙස. හොඳයි දුවේ පුතේ, අපි මීළඟට සාකච්ඡා කරමු බිම්සැකසීමේ උපකරණ පිළිබඳව. අපි ගෙවත්තේ බිම්සැකසීම් කටයුතු සඳහා උදැල්ල, මුල්ලුව, අත්ස්කෝපය ආදී උපකරණ භාවිතා කරනවා. මේ ආකාරයට භාවිතා කරනු ලබන බිම්සැකසීමේ උපකරණ ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැකි. ඒවා නම් මෙම උපකරණ භාවිත කරන අවස්ථාව අනුව සහ එම උපකරණ ක්‍රියාකරවීම සඳහා යොදාගනු ලබන බලය අනුව. අපි පළමුව සාකච්ඡා කරමු භාවිත කරන අවස්ථාව අනුව බිම්සැකසීමේ උපකරණ වර්ගීකරණය කරන ආකාරය සම්බන්ධව. දුවේ පුතේ, ඔබ දැනටමත් දන්නවා බිම්සැකසීමේ පියවර මොනවද කියලා. ඒවා තමයි ප්‍රාථමික බිම්සැකසීම, ද්විතීක බිම්සැකසීම හා අතුරු යත් ගෑම. මේ පියවර තුන සඳහා භාවිතා කරන උපකරණ ඒ ඒ පියවරයන් සඳහා උචිත වන පරිදි වර්ග කර තිබෙනවා. එනම් එක් එක් භාවිතා අවස්ථාව අනුව බිම්සැකසීමේ උපකරණ ප්‍රාථමික බිම්සැකසීමේ උපකරණ, ද්විතීක බිම්සැකසීමේ උපකරණ සහ අතුරු යත් ගෑමේ උපකරණ ලෙස බෙදා වෙන් කර තිබෙනවා. අපේ ගෙදර දොරේ නිතරම භාවිතා වන උපකරණයක් තමයි උදැල්ල. උදැල්ල මම කලින් සඳහන් කළ අවස්ථා තුනටම අයිති වෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික හා ද්විතීක බිම්සැකසීමටත් අතුරු යත් ගෑමටත් උපකාරී වෙනවා. මීළඟට අපි මෙම අවස්ථා තුන සඳහා අදාළ වන උපකරණ පිළිබඳ වෙන වෙනම සලකා බලමු. උදැල්ල, තැටි නගුල, ගැමි ලී නගුල, සැහැල්ලු, යකඩ නගුල, හැඩලෑලි නගුල ආදී නගුල් වර්ගත්, උදළු මුල්ලුව හා පා මුල්ලුවත් ප්‍රාථමික බිම්සැකසීමේ උපකරණ යටතට අයත් වෙනවා. ඒ කියන්නේ පස පෙරලීමට උපකාරී වන උපකරණ. එසේම උදැල්ල, අත්පෝරුව, දැතිපෝරුව, තලපෝරුව ආදී පෝරු වර්ගත්, රේකය, රිජරය, ඔටවේටර ආදී උපකරණ ද්විතීක බිම්සැකසීමේ උපකරණ යටතට අයත් වෙනවා. මෙම උපකරණ මගින් පස්කැට පොඩි කර පස සියුම් ලෙස සැකසීමට උපකාරී වෙනවා. එම උපකරණ තමයි උදැල්ල, හෝව, අත්මුල්ලුව, අත්ස්කෝපය හා තුන් පුරුක් කල්ටිවේටරය ආදිය. අපි මීළඟට බලමු අතුරු යත් ගෑමේ උපකරණ පිළිබඳව. ඒ කියන්නේ භෝගය ශේෂ්ත්‍රයේ සංස්ථාපනයෙන් පසු වල් මර්ධනය, පැලාවට පස බුරුල් කිරීම, පසට පොහොර මිශ්‍ර කිරීම ආදී කාර්යයන් සඳහා උපකාරී වන උපකරණ වර්ග. එම උපකරණ තමයි උදැල්ල, හෝව, අත්මුල්ලුව, අත්ස්කෝපය හා තුන්පුරුක් කල්ටිවේටරය ආදිය. මා කලින් කිව්වූ ආකාරයටම පෙළ පොතේ මෙම පාඩමට අදාළ සියලුම බිම් සැකසීමේ උපකරණවල රූප සටහන් ඔබ විසින් මතක තබා ගැනීම විභාගයේදී වැදගත් වෙනවා. මීළඟට අපි බලමු දුවේ පුතේ යොදනු ලබන බලය අනුව බිම් සැකසීමේ උපකරණ වර්ගීකරණය කරන ආකාරය පිළිබඳව. බිම් සැකසීමේ උපකරණ යොදන බලය අනුව ආකාර තුනකට වර්ග කළ හැකි. ඒවා තමයි අතින් ක්‍රියාකරවන උපකරණ, සත්ව බලයෙන් ක්‍රියාකරවන උපකරණ සහ යන්ත්‍ර බලයෙන් ක්‍රියාකරවන උපකරණ. මම හිතනවා අතින් ක්‍රියාකරවන උපකරණ වලට උදාහරණ දුවල පුතාලා දැනටමත් දන්නවා ඇති කියලා. අපේ ගෙදර තිබෙන හොඳම උදාහරණය මොකද්ද? ඔව්, උදැල්ල. ඊට අමතරව මුල්ලු වර්ග, රේක්ක, අත්පෝරුව, අත්ස්කෝප, ජපන් රොටරි වීඩරය ආදී උපකරණ අතින් ක්‍රියාකරවන උපකරණ. සමහර ප්‍රදේශවල ඔබ දැකලා ඇති මීහරකුන් යොදාගෙන දේශීය ගැමි ලී නගුල, සැහැල්ලු යකඩ නගුල ආදී නගුල් වර්ග භාවිතා කරමින් සීසෑමේ කටයුතු වල යෙදෙනවා. එසේනම් සත්ව බලයෙන් ක්‍රියාකරවන බිම් සැකසීමේ උපකරණත් තියෙනවා. යොදන බලය අනුව අවසාන බිම් සැකසීමේ උපකරණ වර්ගය තමයි යන්ත්‍ර බලයෙන් ක්‍රියාකරවන උපකරණ. තැටි නගුල, දැටි පෝරුව, රිජරය ආදී උපකරණ ක්‍රියාකරවීමට ට්‍රැක්ටරයකට සවිකල යුතුය වෙනවා. මේ නිසා මෙවැනි උපකරණ යන්ත්‍ර බලයෙන් ක්‍රියාකරවන උපකරණ ලෙස සැලකෙනවා. අපේ මීළඟ මාතෘකාව තමයි භෝග සංස්ථාපනය. දුවේ පුතේ, ඔබ දැනටමත් දන්නවා භෝග සංස්ථාපනය යන්නෙහි අර්ථය. එනම් භෝගයක් වගා බිමෙහි ස්ථාපිත කිරීම භෝග සංස්ථාපනය ලෙස හඳුන්වනවා. භෝග සංස්ථාපන ක්‍රමයක් තෝරා ගැනීමේදී අප සලකා බලන ප්‍රධාන සාධකයක් තමයි රෝපණ ද්‍රව්‍යවල ස්වභාවය. අපි රෝපණ ද්‍රව්‍ය ලෙස බීජ, පැල හෝ අතු පත්‍ර වැනි වර්ධක කොටස් තෝරා ගනු ලබනවා. ඔබ දන්නවා වී, තල වැනි භෝගවල කුඩා බීජ පවතින අතර ඒවා පේලි රහිතව වැපිරීමක් තමයි සිදු කරන්නේ. නමුත් රාබු, කැරට් වැනි භෝග පේලි සහිතව ක්ෂේත්‍රයේ සංස්ථාපනය කරනු ලබනවා. එසේම බණ්ඩක්ක, පතෝල වැනි විශාල බීජ කුඩා වලවල්වල නිසි පරතරයක් ඇතුව සිටුවනු ලබනවා. භෝගයක් සංස්ථාපනය කිරීමේදී නිවැරදි ගැඹුර සහ නිවැරදි පරතර භාවිතා කිරීම වැදගත් වෙනවා. බීජ ශේෂ්ත්‍රයේ සිටුවීමේදී නියමිත ගැඹුරට වඩා ගැඹුරින් බීජ තැන්පත් කළොත් බීජ ප්‍රරෝහණය වී පොළොවෙන් මැතුවීමට කල්ගත වෙනවා. මේ නිසා නිවැරදි ගැඹුරෙන් භෝග සංස්ථාපනය කිරීම මගින් ප්‍රරෝහණය පහසු වෙනවා. ඒ වගේම තමයි ඔබ දන්නව දරුවනේ, ප්‍රභා සංශ්ලේෂණයෙන් ශාක පත්‍රවල නිපද වෙන ආහාර තමයි ශාකයේ පළ, මුල් හා කරල් ආදීහි සංචිත වන්නේ. එනම් මෙම පළ, මුල් හා කරල් වැනි කොටස් අපි භෝගයක අස්වැන්න ලෙස සලකනවා. එසේනම් භෝගයකින් හොඳ අස්වැන්නක් ලැබීමට නම් හොඳින් හිරු එළිය ලැබෙන පරිදි අතු පැතිරී තිබීම වැදගත් වෙනවා. මේ නිසා නිවැරදි පරතරයෙන් භෝග සංස්ථාපනය කිරීම කළ යුතු වෙනවා. එසේම නිවැරදි පරතරයෙන් භෝග වගා කිරීම මගින් ශාක අතර හිරු එළිය පෝෂක වැනි සාධක ලබා ගැනීම සඳහා ඇතිවන තරඟකාරීත්වය අඩු කරගන්න පුළුවන්. මේ අතරම භෝගවලට සිදුවන පලිබෝධ හානි අඩුවීමත් මූල වර්ධනයට ප්‍රමාණවත් ඉඩකඩ ලැබීමත් නිසා මූල මණ්ඩලය හොඳින් පැතිරී වැඩි භෝගවලට ජලය හා පොහොර ඉතා හොඳින් අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. එබැවින් භෝග සංස්ථාපනයේදී නිවැරදි ගැඹුර හා නියමිත පරතරයන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. දුවේ පුතේ, දැන් අපි සාකච්ඡා කරමු භෝග සංස්ථාපන ක්‍රම පිළිබඳව. භෝග සංස්ථාපන ක්‍රම ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. ඒවා තමයි රෝපණ ද්‍රව්‍ය ඍජුවම ශේෂ්ත්‍රයේ සිටුවීම හෝ තවාන් කර ලබාගත් පැල ශේෂ්ත්‍රයේ සිටුවීම. අපි බීජ ඍජුවම ශේෂ්ත්‍රයේ සිටුවනවා නම් බීජ අහම්බු ලෙස වැපිරීමක් හෝ පේලියට බීජ වැපිරීමක් කරන්න පුළුවන්. වී තලවැනි භෝග බීජ අහම්බු ලෙස වැපිරීම සිදු කරන බීජවලට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. එසේම කුරක්කන් බීජ පේලියට වැපිරීමක් සිදු කරනවා. ඍජුවම ශේෂ්ත්‍රයේ සිටුවන දඩු කැබලි පත්‍ර ආදී වර්ධක කොටස හා තවන් කර ලබාගත් පැල පේලි ක්‍රමයටත් ත්‍රිකෝණ ක්‍රමයටත් සමචතුරස්‍ර ක්‍රමයට හා පහේ බෙදීම් ක්‍රමයට ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කරන්න පුළුවන්. පේලි ක්‍රමයේදී බඩඉරිඟු වැනි භෝග තනි පේලි ක්‍රමයටත් අන්නාසි වැනි භෝග දෙපේලි ක්‍රමයටත් ශේෂ්ත්‍රයේ සිටුවිය හැකි. විවිධ භෝග වර්ග ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් මිනිස් ශ්‍රමයේ යොදාගෙන සිදු කළත් භෝග සංස්ථාපන උපකරණ භාවිතයෙන් ඒ සඳහා ගතවන කාලය හා ශ්‍රමය අඩු කරගන්න පුළුවන්. භෝග සංස්ථාපන උපකරණ භාවිතය නිසා පැල අතර පරතරය නිවැරදිව ඒකාකාරීව පවතිනවා. මේ නිසා යන්ත්‍ර භාවිතයෙන් සිදු කරන වල් නෙලීම ආදී කටයුතු වලට වඩාත් පහසුවක් වෙනවා. දුවේ පුතේ, භෝග සංස්ථාපන උපකරණ ප්‍රධාන ආකාර දෙකකට හඳුනා ගන්න පුළුවන්. එනම් බීජ වැපිරීමට යොදා ගන්නා බීජ වප්කර සහ පැල සිටුවීමේ යන්ත්‍ර. බඩඉරිඟු, මුං, කව්පි වැනි බීජ සංස්ථාපනය සඳහා ගොඩ බීජ වප්කරත්, වී බීජ සංස්ථාපනය සඳහා මඩ වී බීජ වප්කරත් යොදා ගනු ලබනවා. හොඳයි දරුවනේ, අපි අද සාකච්ඡා කළා බිම් සැකසීම යනු කුමක්ද, බිම් සැකසීමේ අරමුණු මොනවාද, බිම් සැකසීමේ පියවරයන්, පාත්‍ති වර්ග, බිම් සැකසීමේ උපකරණ, භෝග සංස්ථාපන ක්‍රම හා භෝග සංස්ථාපන උපකරණ පිළිබඳව. මා සිතනවා ඔබ බිම් සැකසීම යන මාතෘකාව යටතේ අද සාකච්ඡා කළ කරුණු සාවධානව ඇහුම් කන් දී ඔබේ මතකයේ රඳවා ගන්න ඇති කියලා. මා අදට ඔබෙන් සමුගන්නවා. ඔබට නිරෝගිමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.